ආධ්‍යාත්මික ධර්මයේ මොනවද? බාහිර ධර්මයේ මොනවද? ආධ්‍යාත්මික බාහිර ධර්මයේ වෙන්නේ මොනවද? කියලා අවබෝධ කරගන්න. මේ අවබෝධය අපිට ගොඩාක් වටිනවා. ආස්තව ධර්මයන් ක්ෂේත්‍රගන්න නැති කරගන්න. ආධ්‍යාත්මික ධර්මයේ මොනවද කියලා දැනගත්තාමයි ඒ ආධ්‍යාත්මික ධර්මයන්ගේ ගති ලක්ෂණ දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ආධ්‍යාත්මික ධර්මයේ මොනවද කියලා දැනගත්තාමයි ඒ ධර්මය ආධ්‍යාත්මිකයි කියලා කිව්වේ ඇයි කියන කාරණාව දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බාහිර ධර්මයේ මොනවද කියලා දැනගත්තාම ඒ බාහිර ධර්මයේ අනුව ගිය කෙලෙස් අපිට දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර කියන උභයන්තේ යම් වෙලාවකදී මිදෙන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ ආධ්‍යාත්මික ධර්මය මේවයි ඒ ධර්මය මේ ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් මේ ප්‍රත්‍ය නැති වෙනවා කියන නෝනින් දැකලා. බාහිර ධර්මය කියන්නේ මේ දේවල් බාහිර ධර්මය ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් ඒ ප්‍රත්‍යය නැතිනවා කියලා දැකලා තමයි අපිට යම් දවසකදී සත්‍යයෙන් මිදින්ද වෙන්නේ. මොකද ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක්. බාහිර ආයතන එක්කන්තයක්. විඥාන මැජේ ඒ සිතට ආධ්‍යාත්මික කිසිම දෙයක් ඇසුරු වෙලා නැති වෙන්නට ඕනේ. ඒ හිතට බාහිර කිසිම දෙයක් ඇසුරු වෙලා නැති වෙන්නට ඕනේ, හසු වෙලා නැති වෙන්නට ඕනේ. ආධ්‍යාත්මික බාහිර කිසි ධර්මයක් හසු නොවී තියෙන්නට ඕනේ. මොකද ඒකට හේතුව ආධ්‍යාත්මික ධර්මයන් ඇසුරු කරන තැනක හැම වෙලාවෙම අතීතන්තය ඇසුරු කරනවා. බාහිර ධර්ම ඇසුරු කරන අන්තය හැම වෙලාවෙම අනාගතන්තය ඇසුරු කරනවා. මොකද ආධ්‍යාත්මික පැත්ත නියෝජනය කරලා තියෙන්නේ අතීත කිලිසයන්ගේ කර්මයන්. ඒකේ ප්‍රලයක් තමයි ආධ්‍යාත්මික ධර්ම ලැබුණ එක. ඒ ආධ්‍යාත්මික ධර්මයන්ගෙන් කෙනෙක් නොමුදුනා කියලා කියන්නේ එයා අතීතයෙන් මිදිලා නැහැ, අතීත කර්මයන්ගෙන් මිදිලා නැහැ, අතීත කෙලෙසුන්ගෙන් මිදිලා නැහැ, අනාගත භවය හදන නිමිති හැම වෙලේම හම්බ වෙන අපිට බාහිර. යම් කෙනෙක් බාහිරයෙන් මිදිලා නැහැ කියලා කියන්නේ අනාගතන්තේ මිදිලා නැහැ කියන එක. එතකොට අතීතන්තය ඇසුරු කරමින් ආධ්‍යාත්මිකත් අනාගතය ඇසුරු කරමින් අනාගතන්තය ඇසුරු කරමින් බාහිර පවතිනවා. මේ ආධ්‍යාත්මික ධර්ම බාහිර ධර්ම මොනවද කියලා අපි තේරුම් ගත්තහම ඒකින් අපිට හම්බ වෙනවා එහෙනම් අතීත කර්ම කෙලෙස් ආදී ස්කන්ධ ටික නිසා කර්ම කෙලෙස් ආදී ස්කන්ධ ටික නිසා අපිට ආධ්‍යාත්මය කියලා උරුමලා තියෙන මෙන්න මේ ධර්මයේ මෙන්න මේවෙන් අපි මිදිය යුතුයි. බාහිරයි කියන ධර්මතාව ටික හඳුනගත්තහම ඒ ධර්මයන්ගේ මෙන්න මේ අවබෝධය ඇති කරගන්න මිදිය යුතුයි. යම් වෙලාවකදී මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ අවබෝධයෙන් ආධ්‍යාත්මික බාහිර කියන අන්ත දෙක ඇසුරු නොවන විදිහට හිත පිහිටුවා ගන්නවා නම් එතකොට එහෙම ආධ්‍යාත්මික අන්තය බාහිර අන්තය කියන අන්ත දෙක මාරු මාරුට ඇසුරු කරන එක තමයි අජත්ත බහිද්දා කියලා කියන්නේ. මේ එකාන්තක හෝ අන්ත දෙක මාරු මාරුට හෝ ඇසුරු කරන බව තමයි ලෝකේ ස්වභාවය. එතකොට සීක කියලා කියන්නේ අන්ත අතහැරලා ඉඳ හුරු වෙනවා, හික්මෙනවා. ආධ්‍යාත්මික ධර්මයන්ගේ මිදෙන්න හුරු වෙනවා, බාහිර ධර්මයන්ගේ මිදෙන්න හුරු වෙනවා, ආධ්‍යාත්මික බාහිරයන්ගේ මිදෙන්න හුරු වෙනවා. අසීක කියන්නේ හුරු වෙලා ඉවරයි. ආධ්‍යාත්මික ධර්මයන්ගේ මිදෙලා, බාහිර ධර්මයන්ගේ මිදෙලා, ආධ්‍යාත්මික බාහිර ධර්මයන්ගේ මිදෙලා. මිදුණු නිසා අත්‍යකලෙත්තක් නැහැ. ඉතින්ට වත්මයකට කියලා මිදීමට අනුපාදාකම්. උපාදාන වශයෙන් නොගෙන මිදিলা. මොකද්ද උපාදාන නොකළේ? ආධ්‍යාත්මික අන්ත උපාදාන කළේ නැහැ. බාහිර අන්ත උපාදාන කළේ නැහැ. ආධ්‍යාත්මික බාහිර උපාදාන කළේ නැහැ නිසා මිදিলা. ඉතින් මේ සඳහා අපිට ගොඩාක් උපකාරයි මේ ආධ්‍යාත්මික ධර්ම බාහිර ධර්ම කියන එක තේරුම් කර ගැනීම. ඒකෙදී අටුවා චර්මහන්සලාගේ අදහස් ටිකක් තියෙනවා, ඒකත් අපි බලමු. ඒකම මටත් ඒකෙදී යම් යම් කාරණා ටිකක් තියෙනවා, ඒකෙනත් අපි සාකච්ඡා කරමු බලමු. එතකොට ධම්මසංගමී ප්‍රකරණේ නික්ෂේප කාණ්ඩේ අපිට පෙන්නනවා ඒ ධර්මයන්ගේ අර්ථය කතමේ ධම්මා අජත්තා කියලා. ආධ්‍යාත්මික ධර්ම කියලා කියන්නේ මොකද්ද? යේ ධම්මා තේතම් තේසං සත්තානං අජත්තම් පච්චත්තම් නියතා පාටි පුද්ගලික උපාදින්න රූප වේදනා සංඥා සංඛාර විඥානං මේ ධම්මාජත්ත. එතකොට යම් ධර්මයක් ඒ සත්වයන්ගේ ආධ්‍යාත්මී වූවා වූ සිය සිය සත්වයන් අනුව ගියා වූ නිජක කියලා කියන මේකට නියත කියලා කියන එක එක පොත්වල නිජක කියලා සමහර පොත්වල තියෙනවා. මේ සමහර පිටක ප්‍රකරණවල නියත කියලා තියෙනවා කියලා පෙන්නනවා. එතකොට නියත කියලා කියන්නේ තමා කෙරෙහි වූ කියන අදහසයි. ඒ වගේම පාටිපුද්ගලිකං ඒ පුද්ගලයාම ගියා වූ උපාදින්න තමාගේයි ගන්නා වූ යම් රූපයක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් සංඥාවක් තියෙනවා නම් සංඛාරයක් තියෙනවා නම් විඥානයක් තියෙනවා නම් මෙන්න මේ ධර්මතා ටික ඔක්කොම දකින්න මොනවද? අජ්ජත් ආධ්‍යාත්මික ධර්ම. ආධ්‍යාත්මික ධර්ම කතමේ ධම්මා බහිද්දා ඊ ධම්මා තේසං තේසං පරසත්තානම් පරපුද්ගලානම් අජත්තම් පච්චත්තම් නියත පාටිපුද්ගලිකම් උපාදිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන නිමෙතම බාහිර. බාහිර ධර්ම කියලා කියන්නේ මොනවද? යම් ධර්මයක් ඒ ඒ සත්‍යයන්ගේ ඒ සත්‍යයන්ගේ පරසත්ත ඒ පරසත්‍යයන්ගේ අනිත් තමන්ගේ බැහැර අනිත් සත්‍යයන්ගේ පරපුද්ගලයන් අනිත් පුද්ගලයෝ කියන තැන ඒ අයගේ ආධ්‍යාත්මය පවතින
ඒ අයගේ තමා කෙරෙහි ඒ අය ඒ පුද්ගලයාම ගියා වූ ඒ තැන්වල තමායයි ගත්තා වූ යම් රූප වේදනා සංඥා සංස්කාර විඥානයක් වෙනවා නම් මේ ධම බහිද්ද බහිද්ද කතමේ ධම්මා අජ්ජත් බහිද්ද තදු බයම් මේ ධම්මා අජ්ජත් බහිද්ද අජ්ජත් බහිද්ද කියලා කියේ මොකේද මේ තමාගේ කියලා කියපු බාහිරයි කියලා කියපු මෙන්න මේ දෙකටම කියනවා මොකද්ද අජ්ජත් බහිද්දයි කියලා දැන් මේ චිත්තකේ නිපේක්ෂේපකාණ්ඩේ පෙන්නන වචනාර්ථය නමුත් මේකේ සැබෑ වූ ධර්මාර්ථය සූත්‍රාර්ථය අපි අටකතා කාණ්ඩයෙන් බලමු කතමේ ධම්මාජ්ජත්ත එතකොට ඒකේ හොඳට විස්තර කරලා පෙන්නනවා අනිත්‍ය අනින්ද්‍රිය බද්ධ රූපං නිබ්බාන රූපංච නිබ්බානංච තපෙත්වා සබ්බේ ධම්මාසිය ආජ්ජත්තසිය බහිද්ද සිය ආජ්ජත් බහිද්ද අනින්ද්‍රිය බද්ධ රූපංච නිබ්බානංච බහිද්ද එතකොට ඒකෙන් පෙන්නනවා මේ අනින්ද්‍රිය බද්ධ රූපය අනින්ද්‍රිය කියලා කිව්වේ ඉන්ද්‍රිය කියලා කිව්වේ චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය චිව ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පුස ඉන්ද්‍රිය කියලා මේ වගේ ඉන්ද්‍රිය රූප ටිකක් තියෙනෝනේ මෙන්න මේ ඉන්ද්‍රිය බද්ධ ඉන්ද්‍රියන් හා බැඳිලා තියෙන තේරෙන්නේ ඒකට කියන ඉන්ද්‍රිය බද්ධ කියලා අනින්ද්‍රිය බද්ධ කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් හා බද්ධ නැති ඉන්ද්‍රියන් හා බද්ධ නැති හැම රූපයක්ම නිර්වාණයත් නිවනත් කියන මේ දෙක බාහිරයි ඒව තබලා අනිත් ඔක්කොම ටික අජත්ත හරිද විතක අජත්තයි විතක බහිද්දයි විතක අජත්ත බහිද්දයි හරිද තපෙත්ව සබ්බේ ධම්මා සියා අජත්ත කිසි විටක අධ්‍යාත්ම කර සියා බහිද්ද කිසි විටක බහිද්ද සියා අජත්ත බහිද්ද කිසි විටක බහිද්ද හරිද මේ මොකද ඒකට හේතුව අපි මේ ගැන පොඩ්ඩක් බලමු එතකොට අනින්ද්‍රිය බද්ධ රූපය නිර්වාණය ඇතරලා අනේ සියලු ධර්මය කිසි විටක අජ්ජත්ත වෙනවා කිසි විටක බහිද්ද වෙනවා කිසි විටක අජ්ජත්ත බහිද්ද වෙනවා ඉන්ද්‍රිය බද්ධ නෝ රූප නිවන දෙක බාහිරම කියලා කියනවා එතකොට නික්ෂේපකාණ්ඩයේදී බහිද්දා කියනකොට පර සත්තානම් පර පුද්ගලයන්න් කියලා පෙන්නවා අජ්ජත්ති කියනකොට අජ්ජත්ති ටික පෙන්නනවා හරිද එතනදී මෙහෙම දතේ යුතුයි අපි දැන් අජ්ජත් ධර්මයේ තියෙන එක තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි අජ්ජත් කියලා කිව්වේ තමා කෙරෙහි වූ තමාගේ වූ කියන කාරණාව මෙතනදී අටුවාචාර්ය මහන්සිය අපි අටුවාව ටිකක් කරගෙන බලමු ඊට පස්සේ මේ ධර්ම කතා කරමු අජ්ජත් ආධ්‍යාත්මික වූයේ කියන තැනදී කතමේ ධම්ම අජ්ජත්තා කියලා කිව්වනේ මේ අජ්ජත් සංජේ වනහයි ගෝචර අජ්ජත්තේ නියත අජ්ජත්තේ අජ්ජත් අජ්ජත්තේ විෂය අජ්ජත්තයයි කියලා සතරාර්ථයකින් පෙන්නනවා අජ්ජත් කියලා කියනකොට ආධ්‍යාත්මික තමා කෙරෙහි නැත්නම් අජ්ජත් කියන වචනය ගත්තහම මේ වචනය හතර ආකාරයෙන් පෙන්වන්න පුළුවන් මොකද්ද? ගෝචර අජ්ජත්ය. 1 2 නියත අජ්ජත්ය 3 අජ්ජත් අජ්ජත්ය 4 විෂය අජ්ජත්ය. එතකොට ඒකෙදී ගෝචර අජ්ජත්ය කියලා කියන්නේ අපි කියමු ගෝචරජ්‍යත්‍ය කියලා කියන්නේ ඒකට පාළි වචන ටිකක් පෙන්නනවා. තේනානන්ද විකුණා තස්මෙන් දීව පුරුමස්මෙන් සමාධි නිමෙත්තේ අජ්ජත්මේ චිත්ත චිත්තං සන්තාපේ සන්තාපේ තබ්බං අජ්ජත්තු සමාහිතු යන ආදීෙහි වනාහි මේ ගෝචර අජ්ජත්‍යයි කියනු ලැබේ. හරිද? එතකොට මුලින් ඒකෙන් කිව්ව ආනන්ද ඒ පාළුවටෙන් තේරුම සූත්‍රේ කොටස කරගෙන දෙන්නන්නේ ආනන්ද භික්ෂුව යම් සමයක මුල් සමාධි නිමිත්තේම හිත මනවින් තබනකොට තමා තුල සමහිත සමාධිමත් වෙනවා කියලා පෙන්වන තැනදී මෙන්න මේ ගෝචරයට හිත තබන එක මුල් සමාධි නිමිත්තට හිත තබලා උපේක්ෂා අජ්ජත් හිත ආධ්‍යාත්මික හිත සමාධි කරනවා කියන දැනදී එතන තියෙනවා ගෝචර අජ්ජත්ය කියලා. කිය තමයි ඒකෙන් කියන්නේ. අජ්ජත්තං සම්පසාදන අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතියෙහි නියත අජ්ජත්තේහි වැටේ. එතකොට නියත අජ්ජත්තයි කියන කාරණාවට වැටෙනවා. ච අජ්ජත්තිකානි ආයතනානි යන ආදීෙහි අජ්ජත් අජ්ජත්‍යයි. ච අජ්ජත්තිකානි ආයතනානි කියන තැනදී අජ්ජත් අජ්ජත්‍යයි කියන එකට වැටෙනවා. අයං හෝ පනානන්ද විහාරෝ තථාගතෙන අභිසම්බුද්ධෝ යති තං සබ්බ නිමිත්තාන ගමනිස්කාරා අජ්ජත්තං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරති යනාදීහි විෂයජ්ජත්‍ය අර ශුඤ්ඤතාවය ගැන කතා කරපු විෂයජ්ජත්‍ය කියලා පෙන්නනවා. එතකොට මෙහි වනාහි දැන් මෙතනදී අජ්ජත්තං කියන එකෙන් මේ අජ්ජත්ත හතරෙන් සුව సంతානේහි නිජකද්ය එහෙයින් සුව సంతානේ පැවති පෞද්ගලික වූ ධර්මය ආධ්‍යාත්මිකය දත යුතුයි. එහෙයින් බාහිර වූ වනාහි ඉන්ද්‍රිය බද්ධ වූ හෝ ඉන්ද්‍රිය බද්ධ නොවූ හෝ බහිද්ද නම් වේ තෙමන පදී උපේ වශයෙන් කියන රති. එතකොට මෙතනදී මෙහි වනාහි නියත අජ්ජත්‍ය අදහස් කෙරේ. හරිද? මෙහි මෙතෙන්දි අජ්ජත්තම් කියලා කිව්වේ නියත අජ්ජත්‍යයි කියන එකෙන් අදහස් කෙරුවා කියලයි කියන්නේ. අපි ඒක තේරුම් විදිහට අපි කතා කරමු. බලමු. මෙතනදී අජ්ජත් කියලා කිව්වේ ඒකේ දැන් අජ්ජත් තුවා වෙනම් පෙන්නවා මොකද්ද ගෝචරජ්‍යත්‍ය නියතජ්‍යත්‍ය අජ්ජත්ජ්‍යත්‍ය විෂයජ්‍යත්‍ය කියලා හතරකට. එතකොට අජ්ජත්‍ය කියන එක පිටකේ පෙන්නේ මොකද්ද? අජ්ජත්තම් පච්චත්තම් ආධ්‍යාත්මික වූ තමා කෙරෙහි ඒ පුද්ගලයා වූ පුද්ගලයා කෙරෙහි වූ පුද්ගලයානුව ගියා වූ කියන අදහස. එතකොට එහෙම තමයි තමාගේ ගන්නා ලද කියන තැනකින් තමයි අජ්ජත්තයි කියන කාරණාව මතක් කළේ. එතකොට ඒ ආධ්‍යාත්මය කියන එක හැම වෙලාවෙම තීරණය වෙන්නේ බාහිර දෙයට සාපේක්ෂව, බාහිර තීරණය වෙන්නේ ආධ්‍යාත්මයට සාපේක්ෂව. එතකොට මේකෙදි ආධ්‍යාත්මික බාහිර කියන ධර්මතා එක එක පුද්ගලයා මත වෙනස් වෙනවා. එක එක ධර්මතා මත වෙනස් වෙනවා. ඒ නිසායි අනිත්‍ය බද්ධ රූපත් නිවන ධර අනි සියලු ධර්මම ආධ්‍යාත්මික වෙනවා, බාහිර වෙනවා, ආධ්‍යාත්මික බාහිර වෙනවා කියලා මතක් කරගන්න. ඒ නිසායි සූත්‍ර අර්ථයේදී මුලින්ම බහිද්දා කියනකොට පර සත්තානං වා පර පුද්ගලානං වා කියන තැනින් විතරක් කියන්නේ. ඒක විවමසක් කරන්නේ. ඒ කියන්නේ
ධර්මයේ ප්‍රාථමික මට්ටමේදී අපිට මේ සසක ගෙවා ගන්න කෙලෙස් වශයෙන් ගත්තාම ඖදාසික මට්ටමේදී අපිට ආධ්‍යාත්මික හැටියට හම්බ වෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන ටික. එතකොට අජත්තං වාකාය කායන පස්සේ වීරිත්‍ය කියලා බලනකොට කේසා ලෝමා නකා දන්තා චතෝ මනස නහරු කියලා මේ ශරීරයේ තියෙන කොටස් ටික තමයි අපිට බලන්න වෙන්නේ. එතකොට බාහිර කියලා ගත්තාම පෙන්නන්නේ බහිද්ධාවාකාරය කියනකොට පරසත්තානංවා පරපුකලනවා පරසත්තානංවා පරපුකලනවා කේසාලෝමන කදන්තත්ත චෝතියක්. මොකද අපේ හිත බෙහෙවින් පවතින්නේ සවිඥානික වස්තුන් එක්ක සත්පුද්ගල ධර්මතා එක්ක. ඒ පර සත්තානම් පර පුද්ගලනම් කියපු තැන තියෙන එයාට අධ්‍යාත්මික වෙච්ච ටික විතරයි සැබෑවටම අපිට බාහිර දෙන්නේ. මේක ටිකක් ගැඹුරු සිද්ධියක්. අනිත් බාහිරයි කියන හැම එකක්ම අපිට විතක අධ්‍යාත්මික වෙනවා. එචුවේ දැන් විතක බාහිර විතක අධ්‍යාත්මික වෙනවා. උදාහරණයක් හැටියට අපි ගන්නමු දැන් අද අපි හිතාගෙන ඉන්න ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික ආධ්‍යාත්මිකයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික බාහිරයි. දැන් බාහිරයි කියපු රූපය අපි ආධ්‍යාත්මයයි කියපු ඇහෙන් අපේම ශරීරය දිහා බලනකොට අපිට බාහිරයි කියලා ගත රූපය ආධ්‍යාත්මික වෙනවා. තේරෙන්නේ දැන් රූප ආයතනේ අපිට ආධ්‍යාත්මික වෙනවා. ඒකයි විතක අධ්‍යාත්මත් වෙනවා වේවා විතක බහිද්දත් වෙනවා. එතකොට බාහිරයි කියපු සද්දය ඔන්න දැන් තව කෙනෙක් සද්දය හෙනකොට සද්දය අපිට බාහිරයි. ඒක පිළිසිදු නැහැ. ඒ සද්දයම අපිට විතක මගේ සද්දය. තමයි සද්දය. ආධ්‍යාත්මික ගන්ධය ගත්තා. එතකොට විතක අජ්ජත්ත දෙනවා බහිද්ද දෙනවා අජ්ජත්තද බහිද්ද දෙනවා කියලා කිව්වේ ඒකයි. නමුත් අන්ද්‍රිය බද්ද රූප කියන තැනින් පෙන්වහම දැන් ඒ කිව්වේ පරසත්තානම් වා පරපුද්ගලානම් වා කියන තැනක තියෙන ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය බැඳලා තියෙන ධර්ම අපිට තියෙනවා. අපේ ඉන්ද්‍රිය හා බැඳිලා තියෙන ධර්මතාව ටික ආධ්‍යාත්මික පැත්තෙන් තමයි මොන අජ්ජත් උනේ. ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන රූප තියෙනවනේ. ඒ රූපය අපිට විතක ආධ්‍යාත්මික වෙනවා. විතක බාහිර. ඇහැයි ඇහැ කියන ටික ගන්න ඒක අපිට ආධ්‍යාත්මිකමයි. ඉන්ද්‍රිය බද්ද. ඉන්ද්‍රිය බද්ද නොව මේ රූප ගන්නද? ඉන්ද්‍රිය බද්ද නොව මේ රූප ටික බහිද්ද. එතකොට එතනදී අපිට මේ රූප ටික බහිද්දා කියන කාරණාව ගන්න පුළුවන්කම ලැබෙන්නේ පර සත්තානංවා පර පුද්ගලනංවා කියන තැනක විතරයි. ඇයි? බාහිර කින ධර්මතාවටික හරියටම හම්බෙන්නේ එතන විතරයි. ඒක මෙහා රූපායතනය කියන තැනින් ගත්තා. ඒක විතක අධ්‍යාත්මික ගත්තා නෙවෙයි විතක බාහිර ගත්තා. දැන් ඔන්න රූපායතනේ ගන්නකො ඇහැට පේන්නේ රූප කියලා ගන්න රූප. දැන් අපි හිතාගෙන ඉන්න බාහිර ආයතනයකට ගන්න රූපායතන. දැන් මේකෙදි ඉන්ද්‍රිය බද්ධ ස්වභාවයෙන් හිත තියන්නේ නැතුව හරිද? පරසත්තානංවා පරපුද්ගලනංවා කියන ස්වභාවයෙන් හිතන්නේ නැතුව රූපායතනේ ගන්නවා.
එහෙන් විතක බාහිර රූපක් දකින්න පුළුවන් ආධ්‍යාත්මික රූපක් දකින්න පුළුවන් තේරෙන්නේ සද්දේ ගන්න සද්දේ කියන එක විතක ආධ්‍යාත්මික වෙන්න පුළුවන් විතක බාහිර වෙන්න පුළුවන් ගන්ධය ආධ්‍යාත්මික වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් රසය ආධ්‍යාත්මික වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් ස්පර්ශය ආධ්‍යාත්මිකට බාහිර වෙන්න පුළුවන් එතකොට ඉන්ද්‍රිය බද්ධ චක්කුන්ද්‍රිය සෝතින්ද්‍රිය කියන ඉන්ද්‍රිය හා බැඳලා තියෙන රූප ටික ආධ්‍යාත්මිකමයි පර සත්තානං වා පරපුග්ගලානං වා කියන තැනක ඒ ඉන්ද්‍රිය හා බැඳලා තියෙන ටික එතෙන්ට සාපේක්ෂව ආධ්‍යාත්ම ඒක අපිට බාහිරමයි ඒ ටික කවදාවත් අපිට තේරෙන්නේ නැහැ ඒ කිව්වේ බාහිර කියන චක්කු කියන ඉන්ද්‍රිය බාහිර රූපයක් මිසක අපිට ඒක චක්කු නෙමෙයි මම කියන එක තේරෙනවා මේක ටිකක් ගැඹුරු සිද්ධිය.
තව කෙනෙකුට සාපේක්ෂ නේද?
ඔව් සාපේක්ෂ. එයාට ආධ්‍යාත්මික වෙලා තියෙන ඒක නැහැ රූපායතනය කියන එක අපිට රූපත් වෙනවා ආධ්‍යාත්මිකත් වෙනවා බාහිරත් වෙනවා. තේරෙනවද? පර සත්තානංව පරපුතුල අපි කියන නිරෝධාමුර කියන්නේ. දැන් නිරෝධාමුරන් කියන දැනුම මට සාපේක්ෂව පර සත්තානංව පරපුතුල. තේරෙනවද? කොහොමද එතන බහිද්දා කියලා කියව මොකද්ද තේසන් තේසන් සත්තහම අජ්ජත්තම් පච්චත්තම් කියන්නේ ඒ ඒ ඒ තන ආධ්‍යාත්මිය පුද්ගලයව පුද්ගලයන්ව ගිය රූපයක් කියනවනේ එතකොට ඒ අනුව ගිය පුද්ගලයන්ව ගිය රූපයක් මොකද්ද චක්කු ඉන්ද්‍රිය සෝතින්ද්‍රිය ගාන ඉන්ද්‍රිය කියලා ටික තේරෙන්නේ ඒ චක්කු ඉන්ද්‍රිය මට බාහිරමයි මට චක්කු ඉන්ද්‍රිය හම්බ වෙන්නේ නැහැ එතන චක්කු ඉන්ද්‍රිය කවදා
එතන දකින්න රූප අපිට දකින්න
දකින්න බැන්නේ දැන් ඒ තේසන් දෙකට ගුරුව ගැඹුරු සිද්ධියක් වම් මේ කියන්නේ දැන් රූප ආයතනිය ගැන නෙමෙයි මම මේ කියන්නේ දැන් නිරෝධ හා වඳුරුවන්ට රූප බලන්න පුළුවන් සුත්‍ය කරන චක්කු ඉන්ද්‍රිය ගන්නකොට එතෙන්ට ඉන්ද්‍රිය බද්ධයිනේ ඒ ඉන්ද්‍රිය බද්ධ රූපය මට කවදාවත් හම්බ වෙනවද හම්බ වෙන්නේ මට විතක ආධ්‍යාත්මිකයි කියලා බලනද විතක බාහිරයි කියලා බලනද හම්බ වෙන්නේ එහෙනම් මට සාපේක්ෂව බාහිරමයි එතන සෝතේන්ද්‍රියක් ගන්නද ඒක
බාහිරයි
ගාහනේන්ද්‍රියක් ගන්නද නියතියකින් ඉන්ද්‍රිය බලවන්න මේ බාහිරේ බලවන්න පුළුවන් පරසත්තානම්ව පරපුග්ගලනම්ව කියන තැනක තියෙන ඉන්ද්‍රියකින් විතරයි තේරෙනවද එතෙන්ට රූප බලන්න පුළුවන්කම සද්ධාහන්න පුළුවන් ගඳ තුෙන් දැනගන්න පුළුවන් රස විඳින්න පුළුවන් ස්පර්ශ දැනගන්න පුළුවන් ධර්මතා ටිකක් තිබුණා නම් ඉන්ද්‍රිය රූප ටිකක් තිබුණා නම් මට නුවණකින් බාහිරයි කියලා දකින්න පුළුවන් විසක තේරෙන්නේ මට විතක අධ්‍යාත්මෙත් වෙනවා බාහිරත් වෙනවා කියලා දාගන්න බෑ බාහිරමයි ඒ ටික මට සාපේක්ෂ නමුත් ඒකයි දැන් මට සාපේක්ෂව අනින්ද්‍රිය බද්ධ හැම රූපයක්මත් නිවනත් බාහිරයි ඒ බාහිර ධර්මයන්ගෙන් ඍජුවෝ වාහරයි කියලා පෙන්වන්න පුළුවන් පර සත්තානම්ව පර පුද්ගලානම්ව කියන ටික ඒක මෙහා තියෙන අනිත් හැම රූපයක්මත් මේ
විතක බහිද්දා දෙනවා
එතන අපිට එතකොට අහිංසීපද රූප නිබ්බාන තපෙත්තා ඒ ටික තබන හරිද ඒකයි අහිංසීපද රූප කියලා කිව්වේ තමාගේ ඉන්ද්‍රිය හා බන්ධ නැත්තම් පරසත්තනම්ව පරපුද්ගලනම්ව කියන තැනක ඉන්ද්‍රිය හා බන්ධ නැත ඒක අනින්ද්‍රිය බද්ධ රූප කියනකොට දැන් ආධ්‍යාත්මික පැත්තක අයිති තමන්ගේ ඉන්ද්‍රිය හා බද්ධයි කියන එකට තේරෙනවද? පරසත්තනම්ව පරපුද්ගලනම්ව කියන තැනක එතන තියෙන එයාට ආධ්‍යාත්මික වෙච්ච ටික එයාගේ ඉන්ද්‍රිය හා බද්ධයි.
ඒක මෙයාට ආධ්‍යාත්මය බහිද්දා අරක මෙයාට
බහිද්දා. ඒ ඉන්ද්‍රිය බද්ධ තමාට හෝ බාහිර හෝ කියන දෙගොල්ලටම කොහොම හරි ඉන්ද්‍රිය බද්ධ නේද? ඒ ඉන්ද්‍රිය බද්ධ
කියලා
කියන්නේ. හරිද? එතකොට මේ අන්න ඒ ටික තමයි
අයිති වෙන්නේ.
නෑ ඒ ටිකයි නිවනයි. හර
ඒ ටිකයි අනිත්‍යබද්ධ රූපයි නිවනයි.
අනිත්‍යබද්ධ කියන සංසාර ඉන්ද්‍රියබද්ධ නොවන කියන එක.
ඔව්.
දැන් අපි මේ කතා කරන්නේ ඉන්ද්‍රියබද්ධ වෙන ටික.
ඉන්ද්‍රියබද්ධ වෙන ටික. ඒ ටිකෙන් තමයි ආධ්‍යාත්මිකයි බාහිරයි
පනවන්නේ
තියෙන්නේ. ඒක නියත විදිහට ආධ්‍යාත්මිකයි බාහිරයි. අනිත් හැම ධර්මයක්ම විතක අජ්ජත් වෙනවා, විතක බහිද්ද වෙනවා, විතක අජ්ජත් බහිද්ද වෙනවා. දැන් මේ ටික ආධ්‍යාත්මිකයි, ඒක බාහිර වෙන්නේ නැහැ. ওই ටික බාහිර රූප මට ආධ්‍යාත්මික වෙන්නේ නැහැ. තේරුණාද? ඒිට මෙහා ටික දැන් රූප ගන්නකො රූප විතක ආධ්‍යාත්මික වෙනවා, විතක බාහිර වෙනවා. සද්ද තේරුම් ගන්න. ඒ කියන්නේ අනිත්‍යබද්ධ රූපය නිර්වාණය හැරලා අනිත්‍යව ටික තමයි ඔක්කොම අජ්ජත් බහිත වෙන්නේ. එතකොට දැන් මේ ඒ ඉන්ද්‍රියබද්ධ ටික නියත ආධ්‍යාත්මිකයක් වෙනවා, නියත බාහ්‍යයක් වෙනවා. ඒක නියත. එතකොට නියතයි කියන්නේ මෙතෙන්ට සාපේක්ෂව ඒ ටික කවදාවත්ම හම්බ වෙන්නේම නැහැ. ආධ්‍යාත්මය කියලා බලන්න කෙලෙස් එකද කරගන්නවත් පුළුවන් කමක් නැහැ. බාහිරයි කියපු ටික ආධ්‍යාත්මිකයි වෙන්නේ නැහැ. එතකොට අජ්ජත් බහිද්දා කියලා කියනකොට යම් වස්තුවක් ආධ්‍යාත්මිකවත් හම්බ වෙයි නම් බාහිරවත් හම්බ වෙයි නම් මේ දෙපොළම හඳුනගන්න. එහෙම බලලා මෙහෙම රූපයි කියලා හම්බ වෙනකොට ගහක් කොළක් කියලා මේක රූපායතනයයි කියලා හඳුනගන්න බහිද. ඒ රූපායතන එහෙම බලලා තමගේ අතයි කකුලයි කියලා දකිනකොට ඒද රූපායතනේ දැන් ආද්‍යත්වය කියලා හඳුනගත්ත. මේ දෙකම මහ භූතයි උපාදාය රූපයි වස්නසටහනක් රූපායතනය කියලා හඳුනගන්න. අජ්ජත් බහිද. එතකොට මේ ආධ්‍යාත්මික ධර්මය ඉගෙන ගන්න ගියාම බාහිර ධර්මය ඉගෙන ගත්තාම අජ්ජත් බාහිර ධර්මය ඉගෙන ගත්තාම අපිට හම්බ වෙනවා ඒ කෙලෙස් මට්ටම් මත මේ ආධ්‍යාත්මික බාහිර අජ්ජත් බාහිර බෙදෙන්නේ කියන්නේ. මොකද මේ ආධ්‍යාත්මිකයේදී ආධ්‍යාත්මික හැබලෙම තියෙන්නේ මොකද්ද? ඉන්ද්‍රියබද්ධ ස්වභාවයෙන් ඒ ඉන්ද්‍රියබද්ධයන්ගේ තියෙනවා අනුපිළිවෙලක්. අපි කියමු චක්ඛුන්ද්‍රිය සෝතෙන්ද්‍රිය ගාහනේන්ද්‍රිය ජීවයන්ද්‍රිය කායෙන්ද්‍රිය කියන පංචේන්ද්‍රිය ගන්නකො මෙන්න මේ පංචේන්ද්‍රිය හැම වෙලාවෙම ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියන් ගැටලා තියෙනවා. ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන ටික මනින්ද්‍රිය හැදලා තියෙනවා. එතකොට ඇහැ කන දිව නාසය ශරීරයේ ආධ්‍යාත්මිකයි කියලා කිව්වේ පරසත්තානංව පරපුග්ගලානංව කියන තැනට. ඒ විතරක් නෙමෙයි අර අනිත්‍යබද්ධ අනිත් රූප දකින්න එතන වෙන් කරලා පෙන්නේ අර ටික විතර නියත බාහිරයි අනිත්‍යව බාහිර නෙමෙයි කියන අදහසකින් නෙමෙයි විතක බාහිරයි කියලා පෙන්න පුළුවන් ආධ්‍යාත්මයි කියලා පෙන්න පුළුවන් කියන හින්දායි කියන්නේ.
මේ අවස්ථාවේ හැටියට
ඔව් දැන් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ පෙන්වෙන්නේ නැතුව පරසත්තානංව පරපුග්ගලානංව කියලා පෙන්වන්නේ නියත බහිද්දාවක් වෙන්නත් පුළුවන් කම නිසා විතරයි. එහෙම නැතු රූප සද්ද ගන්ධ රස පුට්ටබ්බ කියන ඒවා ඒකයි දැන් මේ අනින්ද්‍රියබද්ධ රූපයක් තියෙනවා නම් ඒක හැම වෙලේම බාහිර නමුත් ඒක බාහිරයිම කියලා පෙන්වන්න බැරි උනේ විතක ආධ්‍යාත්මික විතක බාහිරත් කියන දෙක අතර බෙදෙන නිසා. දැන් අපිට හම්බෙන සිද්ධියක්. එතකොට මෙතනදී පරසත්තානංව පරපුග්ගලානං කියපුවා තැනදී හම්බෙච්ච ටික කෙලින්ම හම්බ වෙන්නේ මොකද්ද? නියත වශයෙන් බාහිර කියලා. ඊට පස්සේ අධ්‍යාත්මයි කියපු ටික හම්බ වෙන්නේ අජත්තයි කියලා. ඊට මෙහා රූප වගේ දේවල් ගත්තාම, රූප සද්ද වගේ දේවල් ගත්තාම ඒව බාහිරින් පණවන්න බැරි නිසා නෙමෙයි. බාහිර පැනෙවි හැකි ඒක විතක ආධ්‍යාත්මිකවත් යෙදෙනවා, බාහිරවත් යෙදෙනවා, ආධ්‍යාත්මික බාහිරවත් යෙදෙනවා කියලා ධර්මයක් නිසා. එතකොට දැන් මෙතනදී මේ ආධ්‍යාත්මිකයේදී අනුපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලක් කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බේට සාපේක්ෂව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටිකට සාපේක්ෂව ඇහැකා දිවනාසය ශරීරය ආධ්‍යාත්මිකයි අපිට. තේරෙන්නේ? ඊට පස්සේ ඇහැකන දිවනාසය ශරීරය කියන ටිකට සාපේක්ෂව ධම්මායතනය ආධ්‍යාත්මිකයි අපිට.
එතකොට අර බාහිර.
එතකොට අර බාහිර. ඊට පස්සේ මන ආයතනයේ සාපේක්ෂව ධර්ම ආයතනයේ බාහිර. සිතින් දෙපොසින් දෙයින් දෙකින් ටික බාහිර. අපිට ප්‍රතිසන්දි වශයෙන් ආධ්‍යාත්මික කියලා ප්‍රතිසන්දි වශයෙන් විඥානය වෙනවා. එදා අපිට ආධ්‍යාත්මික වෙලා තිබුණේ ඒ ටික. ඊට පස්සේ ඒ සිතේදී බාහිර වෙලා තිබුණා අපිට වේදනා, සංඥා, සංඛාර කියන ඒ සිතානෝගී ධර්මතා ටික. ඊට පස්සේ ඒ සිතේ තියෙන ධර්මතා වලට අනුව ඉතිද්ද පුරුෂෙන්දි ජීතින්දි කියන ගති වලට අනුව රූප හැදෙන්න චිත්තචෛතික දෙකම අධ්‍යාත්මක වෙලා මේ රූපේ බාහිර වුණා. දැන් ඒ රූප ඇසුරු කරන මට්ටමට ඇවිල්ලා රූපෙන් එහා අපි දකින මට්ටමට ආවට පස්සේ රූප ඔක්කොම බාහිර වුණා, ආධ්‍යාත්මික වුණා. එතකොට කතමේ ධම්මා අජ්ජත්තා කියනකොට අපි දත යුතුයි ඒකයි ඒ පුද්ගලයානුව ගිය පුද්ගලයා කෙරෙහි වූ පුද්ගලයා යන ගණයට ගිය තමාගියයි ගන්නා ලද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහම පිළිවෙන්නේ නැහැ. රූප කියනකොට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ධර්මතා පහ ඔන්න ආධ්‍යාත්මිකයි කියන ටික කියනවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර ආධ්‍යාත්මිකයි කියනකොට ධම්ම ආයතනය දැන් ආධ්‍යාත්මිකයි කියලා කියනවා. විඥානය ආධ්‍යාත්මිකයි කියනකොට දැන් මන ආයතනය ආධ්‍යාත්මිකයි කියනවා. මේකෙදි අනුපිළිවෙලට අපි දතුයි. අනුපිළිවෙලට කියලා කිව්වේ ඔතනදී අර මේ මගේ අදහසක් තියෙනවා කියලා කිව්වේ. දැන් අටුවා අපිට පෙන්වන්නේ අජ්ජත්තේ ක්‍රම හතරකට. මොකද්ද? ගෝචර අජ්ජත්තේ, නියත අජ්ජත්තේ, අජත්ත අජත්තේ, විෂය අජත්තේ කියලා අජත්ත හතරකට බෙදුවා. ගෝචර අජත්තේට පින්නේ අටුවාවෙන් ආනන්ද යම් වෙලාවකදී භික්ෂුව තමන්ගේ මුල් සමත නිමිත්තට ආපහු හිත තියලා හිත සමාධි කරනවා නම්, ආධ්‍යාත්මී හිත සමාධි කරනවා නම් කියන තැන පාලි වාක්‍ය පෙන්නලා ඒ ආධ්‍යාත්මී හිත සමාධි කියලා කියපු තැන මෙන්න මේ ගෝචර ආධ්‍යාත්මයයි කියලා පෙන්වුවා කියලා පෙන්වුවා. උපාදින්නම් පාටි පුද්ගලිකම් කියලා මෙතන පුද්ගලයා වූ පුද්ගලයා කෙරෙහි වූ තමා කෙරෙහි වූ කියලා ආධ්‍යාත්මය කිව්වාම මේක නියතජත්‍යයයි කියලා පෙන්වුවා. එතකොට ගෝචර ආධ්‍යාත්මය, නියතජත්‍යය, අජත අජත්‍යද ච අජත්‍තිකානි ආයතනානි කියන තැන නියත අජත්‍යයි කියලා අටුවාවෙන් පෙන්වනවා. ඊට පස්සේ අජ්ජත්තං සම්පසාදනං චේතෝ ඒකෝති භාවං ශුඤ්ඤතං කියලා ආධ්‍යාත්මික එකග භවෙන් ශුඤ්ඤත නිමිත්ත ඇසුරු ශුඤ්ඤත නිමිත්ත උපදවා ගන්න වෙලාවේදී ඒ උපදවා ගන්න ශුඤ්ඤත භව නිසා ඇති වෙන එකග භවක් ආධ්‍යාත්මික භවක් කියනවනේ මෙන්න මේක විෂය අජ්ජත්තයි කියලා වෙන්නේ කියන්නේ එතකොට මෙතනදී ඔය අජ්ජත් හතර බෙදන්න පුළුවන් නමුත් මට නිකන් අදහසක්
තියෙනවා
අජ්ජත් කියන්නේ තමයි කියන්නේ කියන්නේ අජ්ජත්
දෙන්නේ නියතයි කියලා තමයි
නෑ නියතයි කියලා මෙතන අතුවා කියන්නේ අජ්ජත්තම් පච්චත්ත නියානිකම් පහටි පුද්ගලිකම් කියන වචනේ බෙන්නේ නියත අජ්ජත්ය කියලා නමුත් මම කියන්නේ එහෙම බෙදන්න එහෙම නෙමෙයි මේක විදී යුක්ති කියන එකක් මගේ අදහස මොකද මේකෙදි දැන් එකම තැන
මේ ආයතන ටික බහිද්ද වෙනවද දැන්
ඔව් නමුත් මේ දෙන්නේ අර ඉන්ද්‍රිය බද්ධ අද ඒ ධම්මා තේසං තේසං සත්තානං අජ්ජත්තං පච්චත්තං නියත පාටිපුද්ගලිකං උපාදීනං හරිද ඒ සත්‍යයන්ගේ ඒ සත්‍යයන්ගේ ආධ්‍යාත්මික වූ සියසිය සත්‍යයන් අනුගියා වූ තමා කෙරෙහි වූවා වූ පුද්ග පාටිපුද්ගලිකං වෙන්වෙන් වූ පුද්ගලයෙකු සතු වූවා වූ උපාදීනෝ සරිගත්තු තමාගේ ගන්නා ලද රූප වේදනා සංඤා සංකාර විඥාන මේ ආධ්‍යාත්මය කියලායි කියන්නේ. එතකොට දැන් අජත් අජත්යේ කියන එකට හැකන දිවනාසේ ශරීරය පෙන්නලා නියත අජත්යේ කියන එකට පරසත්තනම පරපු නෑ. අජත්තම් පච්චත්තම් නියානිකම් පාටිපුද්ගලිකම් කියන එක පෙන්නන. නමුත් අජත්තම් පච්චත්තම් නියානිකම් පාටිපුද්ගලිකම් කියලා ආධ්‍යාත්මය ආධ්‍යාත්මී වූ තමා වූ තමා කෙරේ වූ පාටිපුද්ගලික වූ කියන වචන ටික මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොටම අයිති කියලායි මගේ අදහස මගේ හරිද ඒකෙන් ඔය වචනේ අයිති හැකන දිවනාසයට ශරීරෙට මේ අර වචනේ අයිති හැකන දිවනාසයේ ශරීරෙට මේ වචනේ අයිති ඒවට අයිති නැති අජත්‍යයකටයි කියන එකකට නෙමෙයි මගේ අදහස ආධ්‍යාත්මය කියපු හැකන දිවනාසයේ ඉඳලා මේව ඔක්කොම තමා කෙරේ වූ කියන කංගවුණ්ඩ ගත්ත වචන ටිකුයි මේ කියන එකයි තියෙන්නේ එතෙන්දි මගේ අදහස ගෝචරයට සාපේක්ෂව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ගෝචරයට සාපේක්ෂව ඇහැ අජ්ජත්තයි කියනවා. හරි. කන ශබ්දයට ගෝචර ශබ්දයට සාපේක්ෂව කන අජ්ජත්තයි කියනවා. නාසයට ගාත සාපේක්ෂව. හරිද? එතකොට මේවට කියන ගෝචර අජ්ජත්තය කියනවා. ඊට පස්සේ නිජක නැත්තම් නියත අජ්ජත්ය කියලා කියනවා අපි කියමු මේ මන්ත්‍රී දැන් ගෝචර සාපේක්ෂව මේ ටික අජ්ජත්ය ඊට පස්සේ දැන් ධම්මායතනයේ සාපේක්ෂව ධම්මායතන සාපේක්ෂව ඇහැකන දිවනාසී ශරීරය කියන මේ ටික මේ බාහිරයි ධම්මායතනේ අජත්තයි. එතකොට දැන් මේ වගේ තැනකදී නිජක කියන්නේ හටගත්ත. නැත්තම් දැන් මේක එක තැනක නිජක කියලා කියනවා. එක තැනක නියත කියලා. අපි කියමු නියත කියන තැනකින් හටගත්ත. නියත අජත්තයි කියලා කිව්වේ මේ රූපද බාහිරයි මේව හටගන්න ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියලා යම් ඉන්ද්‍රිය ධම්මායතනේ පරියාපන්න රූපයක් තිබුණානේ ඉන්ද්‍රිය රූප ටික මෙන්න මේ රූප ටික නිසායි ධම්මායතනේ පරියාපන්න වූ රූප ටික නිසායි කර්මජ රූප ටික නිසායි මේ ඇහැකර දිවනාසේ ශරීරය එතෙන්ට සාපේක්ෂව මෙයා නිජත නියත අජ්ජත් ඊට පස්සේ අර අ ඒ
ඊට පස්සේ විඥානය කියන එක ධම්මායතනයට සාපේක්ෂව විඥානය කියන එක මන ආයතනයේ කියන කාර්යයක්. එතකොට ඒකට කියනවා මොකද්ද? අජ්ජත් අජ්ජත් කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මී ආධ්‍යාත්මී කියලා අර මං කිය අජ්ජුමෙක්කා කියලා. බහැර කිසි දෙයකටවත් නැඹුරු වෙලා නැතු තමන් තමන්ටම නැඹුරු වෙලා ඉන්න ගතියක. අජ්ජුමෙක්කා අජ්ජත් අජ්ජත් කියලා. එතකොට ආධ්‍යාත්මී ආධ්‍යාත්මී මෙයා බාහිර කියලා කිසි දෙයකට අහුවෙලා නැහැ කියනවා. මේ මගේ අදහස් ටිකක්. හරිද? ඊට පස්සේ යම් වෙලාවකදී ඒ මන ආයතනයේ පටිච්චසමුප්පන්න බවක් දැකලා ඒ මන ආයතනයේ ශුන්‍යතාවයට එළඹ සිටින්න පුළුවන් නම් නිරෝධයට බැස ගන්න පුළුවන් නම් ඒක විශේෂයක් කියලා අනුක්‍රමයේ මේ අධ්‍යාත්මික බව උනොන්ට තබ තබා ගියහම තමන්ට නිවනට සාපේක්ෂව හැම දෙයක්ම අතහැරලා ඒ කියන්නේ අධ්‍යාත්මික නිවන කියන තැන සම්පෝදිතේ කරගන්න පුළුවන් කියන එකයි මගේ අදහස. මේක ගන්නපද නැතුවයි අර තින්න එක. මේක මගේ පෞද්ගලික අදහසක්. මෙතන ගෝචර ආධ්‍යාත්මී කියලා ඒ කියන්නේ පංචායතන ඉඳලා කෙලෙස් අඩුවෙන් එයාගේ සිහිනුවන ඇතුළට ටික යන්න එයාගේ ඉස්තරලා හිටපු ටික පහකල ටික ඇතුළට යනකොට අර ටික එයාට බාහිරයි. ඔහොම ඇතුළට යනකොට නිවනට සාපේක්ෂව මේ ඉස්තරලා ආධ්‍යාත්මය කියපු ඔක්කොම බැහැර දේවල්. සිහිනුවන විතරක් තියෙද්දි නිවන අනුව ගිය අනිත් දේවල් එකක්වත් තමාගේ යන ගනේ මිදිලා. මෙච්චර කව තමාගේයි ගන්නාලද තමාගේ වූ දේවල් නිවනට ඇවිල්ලා තමයි උපාදින්න බව අතහැරලා. ඒකට කියනවා එතෙන්ට ආවම අනුපාදින්නයි කියලා. මොකද අනුපාදින්න බව සාක්ෂාත් කරගන්න නැතුව උපාදින්න බවේ ඉතිවිත් අපිට කවදාවත් නිවන දකින්න බෑ. මොකද අසංකත අපරියාපන්න භූමිය අනුපාදින්න අනුපාදානීයයි නා. තමා කෙරෙහි වූ තමා තුල වූ කියන්නේ උපාදින්න. උපාදින්න ධර්මයක් ඇසුරු කරමින් අනුපාදින්න ධර්මයක් කියන ලබන්න පුළුවන් ඊට. එහෙමනම් අපිට වෙනවා අනුක්‍රමයෙන් උපාදින්න ධර්මයන් ගෙව ගෙවා ගිහිල්ලා අනුපාදින්න භවකට පත් වෙන්න වෙයි. එදාට අනුපාදින්න අනුපාදානීය ධර්මයක අපේ විශේෂියම තමයි උපාදින්න ධර්මයන්ගේ මිදුණ ආධ්‍යාත්මිකයේ මිදුණ කියන්නේ. නමුත් අපි මේ විදිහට ආධ්‍යාත්මීය තෝරගන ශුන්‍යතාවයකට ගියත් විෂය ආධ්‍යාත්මිකයි කියන තැනකින් හෝ එතකොට අපි මේ ආධ්‍යාත්මික කතාවෙන් මිදිලා නැති වෙනවා. යම් වෙලාවකදී මේ ආධ්‍යාත්මික කියන ධර්මතාවයම අනුපිළිවෙලට ගිහිල්ලා අපිට නිවන කියන කන්ට සාපේක්ෂව මේ උපාදින ධර්මයන්ගේ මිදෙන්න පුළුවන් ධර්මතාවයක් තියෙන්න ඕනේ නේද කියන කාරණාව ගැනයි මගේ පෞද්ගලික අදහසනේ. ඒක හැමදේම හිතත්වා. නමුත් අතුවාය පෙන්වලා තියෙන ධර්මතා හතරක් තේරුම් ගන්න ගෝචර අජත්තේ මේ අජත්තේ නියත අජත්තේ අජත් අජත්තේ විශේෂ අජත්තේ ගෝචරජ්‍යත්තේ කියලා කියන්නේ මොකද්ද? යම් වික්ෂුවක් හිත සමාධි කරනකොට හිත සමාධි වෙන්නේ නැත්නම් එයාගේ කලින් සමත නිමිත්තටම ආපහු හිත තැබුවාම හිත තබපු නිසා ඊට පස්සේ හිත සමාධි වෙනවා. ආධ්‍යාත්මී හිත සමාධි වෙනවා. අනේ ආධ්‍යාත්මී හිත සමාධි වෙනවා කියලා කියන තන ආධ්‍යාත්මයක් තියෙනවා නම් මෙන්න මේකට ගෝචර අධ්‍යාත්මය කිව්වා. තේසං සත්තානම් පාටිපුද්ගලිකම් උපාදින්නම් කියලා කියන වචන ටිකෙන් කියන්නේ නේතජ්ජත්‍යයි කියලා පැනෙවුවා. චාජ්ජත්‍ිකා න්‍යායතනනි කියලා කිව්වේ අජ්ජත්ජ්ජත්‍යයි කියලා පැනෙවුවා. එතකොට ශුන්‍යතා දර්ශනේ හිත නිදෙන තැන නිදීම නිසා ඇති වෙන අජ්ජත්‍යයක් තියෙන නම් ඒ නිසා විසුජ්ජනේ සුජ්ජ අජත්තේ කියලා කියනවා කියලා ඒ විදිහට තියාගන්න. නමුත් මේ ආධ්‍යාත්මයේ බාහිර කියන ටික මේ විදිහට දෙනවා කියන එක දැනගන්න අර මම ඉතල කියපු කාරණාවකට කතා කිව්වේ ඒක හරි වටිනා මතකදී ඒකාන්තයෙන් නියතින්
ආධ්‍යාත්මයි කියලා පනවන්න පුළුවන් මොකද්ද? අජත්තයි කියලා පනවන්න පුළුවන් ආධ්‍යාත්මිකව තමා තුළව පුද්ගලයා අනුගිය ධර්මතා ටික. ඊට පස්සේ පරසත්තානංවා පරපුද්ගලානංවා කියන තැනට මෙන්න මේ ටික බාහිර. පරසත්තානංවා පරපුද්ගලානංවා කියන තැනට. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය බද්ධ නෝ මේ ඉන්ද්‍රිය බද්ධ නෝ රූප නිවරති සංගලෙ මොකද්ද? අනින්ද්‍රිය බද්ධ රූපංච නිබ්බාණංච තපෙත්තෝ සබ්බේ ධම්මා අජ්ජත්ත. හරිද? සියා අජ්ජත්ත සියා බහිත සියා අජ්ජත්ත බහිත අනින්ද්‍රිය බද්ධ රූපංච නිබ්බාණං බහිත. එතකොට කුසුම්තක ආධ්‍යාත්මික වෙනවා, බාහිර වෙනවා, ආධ්‍යාත්මික බහිත වෙනවා. අනින්ද්‍රිය බද්ධ රූප කියලා කිව්වේ මේ පැත්තේ ඉන්ද්‍රිය බද්ධ රූපේ ආධ්‍යාත්මිකයි, පරසත්ත නම් පරපුද්ගලන් නම් වා කියන රූපේ
බාහිර.
එතකොට මේ අනිත් රූප නෑ, අපි අහකට කියන්නේ අනිත් රූප අනිත්‍යබද්ධ රූප කියන එක
ඒකත් නිවන හැර කියලා නේ පෙන්නන්නේ.
ඔව්. තපෙත් සබ්බේ ධම්මා සියා අජත්ත සියා බහිත්ත කියා ජත් බහිත. ඒක තමයි අනිත්‍ය බද්ධ රූපය නිවන තර. ඉන්ද්‍රිය බද්ධ නොව රූප නිවනක තබල. හරිද? ආයි තැනකටම සියා ජත් සියා බහිත සියා ජත් බහිත. දැන් මේව තමයි සියා ජත් වෙනවා, සියා බාහිර වෙනවා, සියා ජත් බාහිර වෙනවා. තමන්ගේ කය විතකව බලනකොට බාහිරයි, වදිනකොට ආධ්‍යාත්මිකයි. රූපය බලනකොට ආධ්‍යාත්මිකයි, බලනකොට ආධ්‍යාත්මිකයි නෑ, බාහිරයි, ජගනකොට ආධ්‍යාත්මිකයි. එතකොට පරසත්තානම පරපුද්ගලනම වා කියන තැනක තියෙන ඉන්ද්‍රියක් තියෙනවා. ඒක බාහිර කෙලින්ම බාහිර. දැන් අන පරසත්තනම පරපුද්ගලනම වශයෙන් තැනක තියෙන්නේ ඒක ආධ්‍යාත්මික බාහිර බෙදෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රිය මෙතෙන්ට සාපේක්ෂව එක බාහිරමයි, මේ ටික ආධ්‍යාත්මිකයි. මේ එතකොට තමන් කියන තැන විතක ආධ්‍යාත්මික වෙනවා, විතක බාහිර වෙනවා කියලා දත යුතුයි කියලා දෙනවා. එතකොට හැම වෙලාවෙම අපිට පුළුවන්කම ලැබෙනවා ඉන්ද්‍රිය බද්ධ යම් වස්තුවක් තියෙනවා නම් ඒවා ආධ්‍යාත්මිකයි. පරසත්තනම පරපුද්ගලනම කියලා තැනක ඉන්ද්‍රිය බද්ධ යමක් තියෙනවා නම් ඒක බාහිරයි. තේරෙන්නේ? ඒ ඉන්ද්‍රිය බද්ධ නොව යම් රූපයක් තියෙනවා නම් මේක බාහිරයි, එකයි නිවනයි බාහිරයි. එතකොට මෙතනදී අර මේ අනින්ද්‍රිය බද්ධ රූපියත් නිවනත් බාහිරයි කියලා පෙන්නලා පර සත්තන්නන්වා පරපුද්ගලනන්වා කියන තැනක ඉන්ද්‍රිය බද්ධ රූපිය ඒකත් බාහිරයි කියලා පෙන්නලා මේ අනිත්‍යබද්ධ රූපය මේක නිවන බාහිරයි කියලා පෙන්නනවා. එතනදී අතනින් පෙන්නනවා අපි හැම වෙලාවෙම ඉන්ද්‍රියබද්ධ රූපය හැම වෙලාවෙම එක්කෝ ආධ්‍යාත්මික හෝ බාහිරමමයි කියන එක. අනිත් ධර්මයන්ගෙන් පෙන්නවා විතකේක අපිට ආධ්‍යාත්මික හෝ වෙනවා, විතක බාහිර හෝ වෙනවා, විතක ආධ්‍යාත්මික බාහිර හෝ වෙනවා කියන එක. ඒකේ දැන් ආමිකේ දැන් ඉබ්‍රහාම්තුරු කියන තන පරමත්තනව පරමුකලනව එතන චක්කු ඉන්ද්‍රියක් තියෙනවා, සෝත ඉන්ද්‍රියක් තියෙනවා, ගහන ඉන්ද්‍රියක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රිය හා බද්ධ ඒ ස්කන්ධ ටිකක් තියෙනවා නම් මෙතෙන්ට සාපේක්ෂව බාහිර දැන් මට චක්කු ඉන්ද්‍රිය පේන්නේ නැහැ නේද? සෝත ඉන්ද්‍රිය පේන්නේ නැහැ, ගහන ඉන්ද්‍රිය පේන්නේ නැහැ. ඊට පස්සේ මෙතන චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රියක් තියෙනවා නම් තමා තුලෝ තමා කෙරෙහි ඒක ආර්යයක් දෙවනේ. එතකොට මේ අපිට අනින්ද්‍රිය බද්ධ මේ රූපයක් තියෙනවනම් නිවනක් තියෙනවනම් මේක බාහිරමයි. මේකෙන් හොඳට පෙන්නවා අපි විතක ආධ්‍යාත්මික දකින්න විතක බාහිර කියලා දකින්න මේ රූපය බාහිරමයි කියන එකක් කියනවා. එතකොට නියම විදිහට ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා කෙලස් නැතුව අයින් කළොත් අයින් කරන්න වෙන්නේ මේක එක කාරණාවක් හොඳට පැහැදිලි කරනවා. මොකද ආධ්‍යාත්මයයි කියලා දැක්කෝ තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකේ ඉඳලා ඇතුළු ටික කොහොමද දකින්න තියෙන ආධ්‍යාත්මය කියන්නේ. තේරෙන්නේ? ඊට පස්සේ බාහිරයි කියලා ගත්තහම දකින්ද පරසත්තානම්ව පරපුද්ගලානම්ව කියන තැනක තියෙන ඉන්ද්‍රිය ටිකක් තියෙනවා නම් එතන ඉඳලා හැදලා එයින් උබ්බේ තියෙන ටික කොහොම දකින්ද බාහිරයි කියන කාරණාව දකින්ද කියනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය බද්ධ නෝ රූපිකුයි නිවනකුයි තියෙනවා නම් තව මේකත් බාහිරමයි. හැබැයි මේක මෙහෙම බාහිරයි කියලා පෙන්නන්නේ මේ ධර්මතාව දෙක පෙන්නලා මේක ඇතුලේ අපිට ආධ්‍යාත්මිකයක් අපිට බෙදා ගන්නවානේ. ඒ කියන්නේ එකම රූපායතනේ මෙහෙම ඇහින් බලනවා, ආයෙ ඇහින් බලනකොට අපිට ඒක රූපේ වෙනවා, ආපහු මෙන්න සමන් කියලා බලනකොට ඒක ඇහින් බලනකොට රූපේ බාහිර වෙනවා, අපෝ තමගේ ශරීරය බලන ආකාරය. නමුත් මේ කාරණාවෙන් කියනවා අපිට ආධ්‍යාත්මයයි කියලා පෙන්නුවා, බාහිරයි කියලා පෙන්නුවා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා බාහිරම. නිවන බාහිරමයි කියලා හොඳට අත්දැක. ඉස්සලා අපි කීපේ විස්තර කරා. අනිත් පැත්තට විස්තර කළා. බාහිරමයි කියන එක කියනවා. එතකොට ත්‍රිවිධුවම බාහිරයි කියලා කියන්න පුළුවන් තැනක් මෙන්න මෙතනයි. ආධ්‍යාත්මය කියලා කියන්නේ මෙහෙමයි, විපල්ලාසයකට මෙහෙම හම්බ වුණත් මෙතන තියෙන ඇත්ත මෙන්න මේකයි කියලා මෙන්න මේ අජ්‍යත් ධර්ම බාහිර ධර්ම අජ්‍යත් බාහිර ධර්ම කියන කාරණාව හම්බෙනවා. ඒකෙදී අජ්‍ය තදුබ්බයන් කියලා කියන්නේ අජ්‍යත් බහිද්ද ධර්ම කියලා කියන්නේ මොකද? තදුබ්බයන් මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියන ධර්මතාව දෙකම. එතකොට අපිට පුළුවන් දැන් අනුක්‍රමේ මම මුලින් මතක් කළේ දැන් මේ ආධ්‍යාත්මිකාන්ත බාහිරාන්ත කියන ටික අපහැරෙන්න නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ආධ්‍යාත්මික ධර්මයන්ගෙත් බාහිර ධර්මයන්ගෙත් තියෙන හේතු ප්‍රත්‍ය හොයාගන්න. බාහිර ධර්මයෝ කියන ටික අද අපිට හම් වෙලා තියෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ධර්ම ටික තාතික මුල් කරගෙන. අපිට ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික මිදෙන්න පුළුවන් නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ධර්මයෙන් මිදෙන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් නම් ඇහැ කන දිවනාසය ශරීරය අනුව ගිය ධම්මායතනයෙන් මිදෙන්න එයාට ඇහැ කන දිවනාසය ශරීරය කියන ටිකෙන් මිදෙන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් නම් ඒ ඉන්ද්‍රිය පුරුෂෙන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන ඒ ධර්මායතනය අනුව ගිය ටිකෙන් මිදෙන්න මනායතනයක් හදාගන්න අර නොගියේ කෙලෙසකින් මිදෙන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් නම් ඒ ඉන්ද්‍රිය පුරුෂෙන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය හැදෙන ඒ ජීවිතයෙන් ඇහැ කන දිවනාසය ශරීරය හැදෙන ඒ රූප ශබ්ද ගන්ධ රස හැදෙන කියන මනායතනයකින් මිදෙන්න. එතකොට මේ මනායතනෙන් මේ ලෝකෙම අතහැරෙයි. එතකොට කියනවා යම් නිවනක මනස නැද්ද, ධර්මාරමුණ නැද්ද, ඇහැ නැද්ද, නැද්ද රූප නැද්ද කන නැද්ද සද්දේ නැද්ද නාසය නැද්ද ගන්ධේ නැද්ද දිව නැද්ද රස නැද්ද කය නැද්ද පොට්ටබ්බේ නැද්ද මනස නැද්ද ධර්මානම්මනේ නැද්ද ආනන්ද ඉබ්බඳු ආයතනිය දත යුතු කියලා කියනවා සලායත නිරෝධීද තව නම එතකොට ඒ සලායත නිරෝධීදී ඉත්ින්දී පුරුෂෙන්ද ජීවිතේන්ද්‍රිය හදන ධර්මායතනයක් හදන මනායතනෙද නැති වෙන්නට ඉතින් මේ අජත ධර්මෝ කියන එක තේරුම් ගත යුතුයි. බාහිර ධර්මෝ කියන එක අපිට හම්බ වෙන්නේ අධ්‍යාත්මික ධර්මයට සාපේක්ෂව. ආධ්‍යාත්මික ධර්මෝ කියන එක හම්බ වෙන්නේ ඊට උඩින් ඉන්න කෙනාට සාපේක්ෂව. ඒ ඇදගෙන. එතකොට බාහිර ධර්මෝ ඉගෙනගෙන මේවායි අදාපිට සාපේක්ෂව පරසත්තනම පරපුද්ගලනම කියන තැනක රූපත් ඒ වගේම ඒවත් බාහිරයි. තාවපෙත්තෙන් ගත්තාම අනිත්‍ය බද්ධ රූපයක් තියෙනවා නෙවණක් තියෙනවා මේව බාහිරයි කියලා ගත්තා. එතකොට ඒ බාහිර දේවල් අපිට හම්බ වෙන්නේ අද කොහොමද? ආධ්‍යාත්මික ටිකෙන් නිසා ආධ්‍යාත්මිකෙ මිදි යන්නේ අපිට බාහිරෙන් මිදෙන්න බෑ. හොඳට මතක තියාගන්න මම හැමදාම කියනවා බාහිරෙන් අපිට යන්න බෑ. අපිට ආධ්‍යාත්මික පැත්තෙන් තමයි යන්න වෙන්නේ මිදි අතහැර මෙහෙන් අතහැරලා ගිහින් බාහිර නිවන සාක් කරන්නේ. බාහිර නිවනට බාහිරයි කියලා කිව්වේ ඇයි? හැම වෙලාවෙම නිවන කියන එක ධම්මායතනෙන් දකින්න වෙන නිසා. ධම්මායතනෙන් දකින්න වෙන්නේ කියන්නේ. ධම්මායතනෙ අනුව තමයි අපිට දකින්න වෙන්නේ කෙලෙස් නැති, කර්ම නැති, ආශ්‍රව නැති ධම්මායතනයක් සාක්ෂාත් කරගෙන තමයි සසරෙන් මිදෙන්නේ. ඒ නිසායි අද අපිට අම්මා තාත්තා දුව පුතා කියලා ජරා මරණ දුක් සහගත දුකේ එන්න පුළුවන් ධම්මායතනයක් නම් තියෙන්නේ. ඒක සේ කරගන්න පුළුවන්
ධම්මායතන කෙලෙස් සහිත දෙයක් මොකදව නද
ඉන්නේ. ඉන්නේ. ඒ කෙලෙස් සහිත ධම්මායතනේ අතහැරලා ඒ ධම්මායතනේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දරුවෝ රටවල් ලෝකවල් කියන ටික ඔක්කොම අතහැරලා ශුන්‍යතා අනිමිත්ත බවක් තමයි අපිට ධම්මායතනේ කියලා ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට අපිට නිවන කියලා දකින්න වෙන්නේ ධම්මායතනේ තියෙන වෙන. ඊළඟ නිවන කියලා මුකුත් දකින්න එපා. පච්චත්ත වේදිතබ්බ විඤ්ඤාණය නෝනත්ත විසින් තමා කරේ. වෙනදට තමන් තුල දුක උපන්න හැටි දැන් තමා කිසි ඒ දුක නැති හැටි තමයි දකින්න වෙන්නේ නිවන කියලා. ඒකෙන් පෙනෙනවා හිස් බවක් එහෙම දුඤ්ඤතාවයක් එහෙම අරමුණු කරන්න එපා කියන්නේ. කලින් සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීම තමන් ගාව තිබුණා ඒ නිසා දුකාවා. සත්‍ය පුද්ගල භාවයේ මිදුණු මනස තේ නිසා ඇතිවිච්ච දුකේ මිදුණු මනස තමන් කෙරෙහිම දකින්නයි වෙන්නේ. ඒ දුකේ නිවීම දකින්න වෙන්නේ එහෙම මිසක වෙන තැනකින් නෙවෙයි. ඒ නිසයි බාහිරයි. එහෙම නැතු වෙන කාරණාවක් හින්දා නෙමෙයි. මේ ධම්මායතනෙන් දත යුතුනේ
ඵලයේ ප්‍රත්‍යක්ෂ කරන කෙනා දසාවේ.
මේ දෙයට.
දෙකම ගන්න